සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සියලු දෙනාටම. වැරදි අඩුපාඩු අපි හැමෝගෙම සිද්ධ වෙන්නට පුළුවන්. නමුත් එකම වැරද්ද දෙපාරක් අපි අතින් සිද්ධ වෙනවට වැඩිය ඒ වැරද්දේ තියෙන අඩුපාඩුව සකස් කරගන්න අපිට පුළුවන් නම්, ඒ වගේම වැරද්දේ තිබෙන අකුසලයේ ගැන අපිට හිතන්න පුළුවන් නම්, අපේ ජීවිතයේ යථාර්ථවාදී බව අපට පසක් කරගන්න හැකියාවක් ලැබේවි. ඒ වගේම ජීවිතයේ නිවැරදි බව වටහා ගන්නට අපට හැකියාවක් ලැබේවි. ඒ තුළින් අපේ ජීවිතය ජයග්‍රහණය කරා ගමන් කරවන්නට අපට හැකියාවක් ලැබේවි. ඉතින් ඒ පිළිබඳව හිතන්න අද ඔබට ආරාධනය කරමින් සූත්‍ර ධර්ම දේශනාවයි අප මෙලෙසින් සජීවීව ආරම්භ කරන්නේ. අද ධර්මානුශාසනාව පැවැත්වීම උදෙසා අපගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන දම්සභා මණ්ඩපයට වැඩම කොට වදාළ පොල්ගස්සෝ විට විපස්සනා භාවනා මධ්‍යස්ථාන වාසී කම්මඨානාචාර්ය පූජ්‍යපාද දාස්වත්තේ සුමනසීල ස්වාමීන් වහන්සේ අපේ තාම ගෞරවයෙන් යුතුව අද ධර්මදේශනාව උදෙසා පිළිගනු ලබනවා. අද මේ ධර්මදේශනාවට තමන්ගේ සැදැහැති දායකත්වය ලබා දෙන්නේ මුල්ලේරියාව අංගොඩ සිරි පෙරකුම් මාවතේ අංක 497/5 ධර්ණ නිවසේහි පදිංචි ජේ.ආර්. පෙරේරා මහතා වගේම ප්‍රේමාවති හපුආරච්චි මහත්මිය විසින් සිය දෙමව්පියන්ට පින් අනුමෝදන් කරවීම මූලික අපේක්ෂාව බවට පත් කරගනිමින් අද මේ ධර්මදේශනාවට තමන්ගේ සැදැහැති දායකත්වය ලබා දෙනවා. ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට පෙර ආතුව විහාර මන්දිරයේ වැඩ සිටින ලෞතර බුදු පියාණන් වහන්සේ උදෙසා මල් පූජා කරන්නට, ඒ වගේම චාරිත්‍රානුකූලව දේශකයන්න් වහන්සේට දැහැත් වට්ටිය පිළිගන්වා ධර්ම දේශනාව උදෙසා ආරාධනය කරන්නට සදැහැති දායකයන් සූදානම්. හේවිසි වාදනය, ශබ්ද පූජාව සිදුවන අතරතුරේ ඒ කටයුතු මෙලෙසින් සිදුවනවා. අද දවස සුවිශේෂී දවසක් බවට පත්වෙනවා. පූජ්‍යපාද දාස්වත්තේ සුමනසීල ස්වාමීන් වහන්සේ පැවිදි දිවියට එළඹ අද දවසට අවුරුදු 30ක් සම්පූර්ණ වෙන දවස. ඉතින් ස්වාමීන් වහන්සේ මෙතෙක් කල් සිදු කරා වූ ශාසනික මෙහෙවර තවත් චිරාත් කාලයක් ලෝ සසුන කෙරෙහි සිදු කරන්නට ස්වාමීන් වහන්සේට ශක්තිය, ධෛර්ය, නිදුක් නිරෝගී බව ලැබේවායි කියලා අපි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න පෙර ආතුව ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. එහෙමනම් ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට පෙර ආතුව අපි සියලු දෙනා තිසරණ සහිත පංචශීලය සමාදන් වෙමු. සාදු නාදයක් පවත්වලා තෙවරක් නමස්කාරය කියමු පංචශීලය සමාදන් වීමට. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
බුද්ධං සරණං ගච්ඡාමි.
බුද්ධං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. Satyampi dhammam saranam gacchami. Satyampi sangham saranam gacchami. Saranagamanam sampunnam. Vānātipātā viramani sikkhāpadaṃ samādhiyāmi.
Vānātipātā viramani sikkhāpadaṃ samādhiyāmi.
Adinnādāna viramani sikkhāpadaṃ samādhiyāmi.
Adinnādāna viramani sikkhāpadaṃ samādhiyāmi.
Kāmesu micchācārā viramani sikkhāpadaṃ samādhiyāmi.
Kāmesu micchācārā viramani sikkhāpadaṃ samādhiyāmi.
Musāvādā viramani sikkhāpadaṃ samādhiyāmi. Pisunāvācā viramani sikkhāpadaṃ samādhiyāmi.
Pisunāvācā viramani sikkhāpadaṃ samādhiyāmi.
Parusāvācā viramani sikkhāpadaṃ samādhiyāmi.
Parusāvācā viramani sikkhāpadaṃ samādhiyāmi.
Sampappalāpa viramani sikkhāpadaṃ samādhiyāmi.
Sampappalāpa viramani sikkhāpadaṃ samādhiyāmi.
Niccā ādivā viramani sikkhāpadaṃ samādhiyāmi.
Niccā ādivā viramani sikkhāpadaṃ samādhiyāmi.
Tisaranen saddhin ādīva attamaka sīlaṃ dhammaṃ sādukaṃ sulakkhitaṃ kattvā appamādena sampādē tabbaṃ.
Āmabhante sadhu sadhu sadhu.
Samantā cakkavālesu atra gacchantu devata saddhammaṃ muni rājassa sunantu sagga mukkadaṃ dhamma savana kālo ayam badantā Dhamma savana kālo ayam badantā. Dhamma savana kālo ayam badantā.
Sadhu, sadhu, sadhu.
Namo tassa bhagavato arahato sammā sambuddhassa. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Namo tassa bhagavato arahato sammā sambuddhassa.
Sadhu sadhu sadhu.
Evaṃ me sutaṃ ekaṃ samayaṃ bhagavā Ajayata vānāta pindikassa ārāme atako tatrako bhagavā bhikkhu āmantesi bhikkhavoti vadanteti te bhikkhu bhagavato paccassosun bhagavā etad voca Bhūta pumbhaṃ bhikkave devā sura saṅgāmo pambhullo avosīti.
Sadhu, sadhu,
sadhu. Sraddhāvanta satpurisa pinnatuni. Tullokāgravu bhāgyavattu arihattu sammā sambuddhirajānan vahanse දේශනා කරන්නට යෙදුන වටිනා ධර්මයක් ශ්‍රවණය කිරීම පිණිසයි දැන් මේ සෑම කෙනෙක්ම සෝදානම් වන්නේ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට මේ ධර්මයේ දේශනා කොට වදාළේ තමන් වහන්සේම ස්වයන්බුත් ඥානයෙන් අවබෝධ කරගත්ත ධර්මයක්. ස්වයන්බුත් ඥානයෙන් කියන්නේ තමන් වහන්සේගේම නුවණින් මේ ශක්තිය ලබන්ඩ අපේ මහා බෝසතාණන් වහන්සේ විසි අසංකේය කල්පලක්ෂයක් තුළ පුරණ ලද පාරමිතා ධර්මයන් සම්පූර්ණ කරගෙන එදා දඹදිව බුද්ධගයා සුද්ධ භූමියේදී සපරිවාර මාරපරාජයේ කොට දසදහසක් ලෝක ධාතුව කම්පා වෙද්දී ලෞතරා සම්මා සම්බුද්ධත්වයේ අවබෝධ කොට වදාළා. ඒ සර්වඥයන් වහන්සේ සාම්පති බ්‍රහ්මරාජානියන්ගේ ආරාධනාවෙන් බරණස ඉසිපතනාරාමයේදී ප්‍රථම ධම් දේශනාව දේශනා කළා. දේශනා කරමින් අවබෝධ කරගත්ත ඒ උතුම් කුසල ශක්තිය ලෝකයාටත් ගෙනහර දක්වන්න ඕනේ කියන චේතනාව මුදුන්පත් කරගෙනයි සතර ආකාරයකින් සත්‍යයන් ධර්මය අවබෝධ කරගන්න බව බුදුනුවණින් දැකවදාලා ඒ දැකවදාළ සරුවත්යන් වහන්සේගේ සිත දැකගත්ත සහම්පති බ්‍රහ්මරාජයා ඒකක්ෂණයෙන් භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කළා, ස්වාමීනි, ධර්මය අවබෝධ කරගන්නට සුදුසු අය සිටිනවා, ඒ නිසා ධර්ම දේශනාව කරනසේක්වා කියලා ආරාධනාවක් කළා. ඒ ආරාධනාව අනුව තමයි භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මයේ ලෝකයාට දේශනා කළේ. එහෙම හේතු සහිතවයි සර්වඥන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ. හේතුවක් නැතුව කිසිම ධර්මයක් කිසිම අවස්ථාවක සර්වඥන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. හේතු සහිත ධර්මයක් තමයි භාග්‍යවතුන් වහන්සේ හැම අවස්ථාවකදීම ලෝකයාට ධම් දේශනා කළේ. හේතු ධර්ම වශයෙන් සලකනකොට ශාස්ත්‍රෝන් වහන්සේ කෙනෙක් හැටියට සත්තා දේව මනුස්සානම් කියන බුද්ධ වචනයට අනුව භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව තුන් ආකාර වෙනවා. ditta ධම්මිකාර්ථයෙන් ආවාද අනුශාසනා කළා, සම්ප්‍රායික අර්ථයෙන් ධර්ම දේශනා කළා, පරමාර්ථ අර්ථයෙන් ධර්ම දේශනා කළා. ditta ධම්මිකාර්ථය කියලා කියන්නේ මෙලව ජීවිතයක් සැපවත් කර ගැනීමට ශාසනයෙන් ලැබෙන සෑම අනුශාසනාවක්ම සර්වඥ රාජෝත්තමයන් වහන්සේ මැනවින් දේශනා කළා. ඒ වගේම සම්ප්‍රායික අර්ථයෙන් ධර්ම දේශනා කළා. ඒ කියන්නේ පරලව සැප විපාක සිහිපත් කරගෙන කුසල් දහම් කරන ආකාරය මැනවින් අවවාද අනුශාසනා වශයෙන් ඉදිරිපත් කරමින් අනාගත ජීවිතවලදී සැප විපාක බලාපොරොත්තුවෙන් කුසල් කරන සමදනාගේ අර්ථ සිද්ධිය සඳහා භාග්‍යවතුන් වහන්සේ දහම් දේශනා කළා. ඒට කියනවා සම්ප්‍රායික අර්ථයෙන් ධර්ම දේශනා කළා කියලා. ඊළඟට පරමාර්ථ අර්ථයෙන් ධර්ම දේශනා කළා. පරමාර්ථ අර්ථය කියලා කියන්නේ ඒ පරමාර්ථ ධර්මයන් අවබෝධ කරගත්ත කෙනෙකුට තමයි මඟඵල නිවන් සුව අවබෝධ කරගන්න ලැබෙන්නේ. ශාසනයේ තියෙන පරමාර්ථ ධර්මයන් තමයි ස්කන්ධ, ආයතන, ධාතු, පටිච්ච සමුප්පාද, ආර්ය සත්‍ය, සත්‍ය බොජ්ජංග ආදී මෙන්න මේ පරමාර්ථ ධර්මයන් සත්ත්ව సంతානයේ තුල අවබෝධ කරවීම පිණිස භාග්‍යවතුන් වහන්සේ දහම් දේශනා කළා. මෙන්න මේ අර්ථයන් සිහිපත් කරගෙන තමයි සරුවත්යන් වහන්සේ ලෝකයට දහම් මෙසි වැස්සේ. ඒ දහම්මැසි වස්සන කාලය තුළ අවුරුදු 45ක් තිස්සේ ලෝකානුකම්පාවෙන් ලෝකයාට දේශනා කළ මෙන්න මේ ධර්මයේ තුලින් සූවිසි අසංකේයයක් සත්‍යයෝ නිවනට පත් කළා. ඒ නිවනට පත් කළේ හේතු සම්පත් ඇති අය. අහේතු සම්පත් ඇති අයට නෙමෙයි. ඒ හේතු සම්පත් ඇති අය මගඵල නිවන්සුව අවබෝධ කළා. හේතු සම්පත් නැති අය බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රයේ සරණ ගියා, අනාගත ජීවිතවලදී මගඵල නිවන් සුව අවබෝධ කර ගැනීමේ හේතු සම්පත් ඇති කර ගැනීම පිණිස මෙන්න මේ වාගේ ධර්මයක් ශ්‍රවණය කරනකොට බොහෝම ශ්‍රද්ධාවෙන් සිහියෙන් නුවණින් අවනත යොමු කරගෙන දසමන් යොදාගෙන ධර්මයකට සවන් දීලා ඒ ධර්මයට අනුව තමන්ගේ සිත සකස් කරගෙන ධර්මානුධර්ම ප්‍රතිපත්තියක යෙදී වාසය කරනවා නම් ඒ දැහැමි ජීවිතය මෙලව අර්ථය පිණිස හේතු වෙනවා, පරලව අර්ථය පිණිස හේතු වෙනවා, පරමාර්ථාර්ථයෙන් නිවන් අවබෝධ කරගන්නට හේතු වෙනවා කියන එක භාග්‍යවතුන් වහන්සේ පහදා දුන්නා. අන්නේ පහදා දුන්න අවස්ථාවක් සිහිපත් කරගෙන තමයි අද මේ සම්දෙනාම ධර්මස්වණය කරන්න සූදානම් වෙන්නේ. දේශනා කරන දේශකයාණන් වහන්සේටත් නිවන් දොරටුව විවෘත වෙන, ශ්‍රවණය කරන සම්දෙනාටත් නිවන් දොරටුව විවෘත වෙන වටිනාම ධර්මයක් තමයි භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කළේ. ඒ නිසා මේ අවස්ථාවේ දේශනා කරන්නට යෙදුනේ සූත්‍ර දේශනාව වශයෙන් වේපචිත්ති සූත්‍රයේ පිළිබඳවයි අද ධර්ම දේශනාව වශයෙන් පවත්වන්නේ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍ර දේශනාව දේශනා කොට වදාළේ ඒවන් වේසතං ඒකං සමයන් භගවා. භාග්‍යවතුන් වහන්සේ එක අවස්ථාවක අනාථපිණ්ඩික සිටුවරයාණන් විසින් කරවන ලද ජේතවනාරාමයේ වැඩ ඉන්න කාලේ භික්ෂුන් වහන්සේලා අමතා දේශනා කළා, භූතබුබ්බං වික්කවේ දේවාසුර සංඝාමෝ සමූල්ලෝ පබ්බෝසි. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව කළේ පෙර සිදුවන එකක් තමයි භාග්‍යවතුන් වහන්සේ මේ අරමුණට ගත්තේ. මහණෙනි, පෙර සිදුවීමක් මම දැන් කියනවා. මොකද්ද පෙර සිදුවීම? කවුරුත් අහලා තියෙනවා දෙවියන් අසුරයන් අතර යුද්ධයක් තිබ්බා කියලා. ඒ යුද්ධෙදී යම් අවස්ථාවක දෙවියරු දිනුවොත් අසුරේන්ද්‍රයා ඒ සුධර්ම දෙවිය සභාවට කැඳවනවා. අසුරයන් දිනුවොත් සක්‍රිය රජතුමා අසුරපුරයට කැඳවන කැඳවලන් ඒ දඬුවම් වශයෙන් පෙර සිදුවීමක් සිදු වුණා කියන එක භාග්‍යවතුන් වහන්සේ පෙන්වුම් කළා. ඒ අතරතුර එක්තරා අවස්ථාවකදී ඒ සටනේදී අසුරයන් පරාජයට පත් වුණා, දෙවියන් දිනුවා. දෙවියන් දින්නකොට අසුරේන්ද්‍රයා අල්ලගෙන සුධර්මා දෙවිය සභාවට කැඳෙව්වා. කඳ වෙනකොට මේ අසුරේන්ද්‍රයා මොකද කළේ? සක්දෙව් රජතුමාට දෝෂාරෝපණය කරගෙන තමයි සභාවට ආවේ. ගියෙත් දෝෂාරෝපණය කරගෙන. ඒ දෝෂාරෝපණය කරගෙන ආවා, දෝෂාරෝපණය කරගෙනම ගියා. යනකොටත් ගියේ. ඒ වෙලාවේ සක්දෙව් රජතුමා බොහෝම ඉවසීමෙන් ඒ සියල්ල ඉවසා දැරුවා. ඒ ඉවසා දරාගෙන ඉන්න ආකාරය සක්දෙව් රජතුමාගේ රියදුරා තමයි මාතලි දිව්‍ය පුත්‍රයා. මේ මාතලි දිව්‍ය පුත්‍රයා එදා සක්දෙව් රජතුමාගෙන් අසා සිටියා, මේ අසුරේන්ද්‍රයා මේ විදිහට දෝෂ ආරෝපණය කරනකොට පැමිණෙන වෙලාවෙත් දෝෂ ආරෝපණය කළා, මෙතන යන වෙලාවෙත් දෝෂ ආරෝපණය කළා. ඒ කරන වෙලාවේ සක්දෙව් රජතුමා ඒ සියල්ලම ඉවසුවා. ඉවසපු අවස්ථාවේ මතක් කළා, මේ අසුරේන්ද්‍රයාට බයේ ඉවසුවාද? එහෙම නැත්නම් ගුණ නුවණින් ඉවසුවාද කියන එක මේ සතාචාර්යා වශයෙන් සිටි මාතලී දිව්‍ය පුත්‍රයා අසා සිටියා. දැන් අපි නුවණින් කල්පනා කරලා බලනකොට ජීවත් වෙන හැම කෙනෙක්ම නොඑක් අවස්ථාවලදී ඉවසනවානේ. ඉවසීම කියන එක ඉතාමත්ම ශ්‍රේෂ්ඨ ගුණයක්. ඒ ගුණයන් අතර අඥානවන්ත පුද්ගලයා ඉවසන ඉවසීමත්, ඥානවන්ත සත්පුරුෂයා ඉවසන ඉවසීමත් දෙක අතර වෙනසක් තියෙනවා. අන්නේ වෙනස භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කළා. ගුණධර්ම පුරණ ඥානවන්ත සත්පුරුෂයන්ගේ ඉවසීම ඉතාමත්ම ශ්‍රේෂ්ඨයි. අඥානවන්තයන් ඉවසන්නේ බය නිසා වැඩි දුරට. දැන් අපි මොනවා හරි දෙයක් සිදු කරනකොට සමාන මට්ටමින් හරි දෙයක් කරනකොට යම් යම් කෙනෙකුට යම් කිසි බලයක් තියෙනවා සමහර අයට. සමහර අයට බලේ නැහැ. ජීවත් වෙනකොට සමහර අයට මුදල් බලේ තියෙනවා. පිරිස් බලේ ඉන්නවා. උගත් බලේ තියෙනවා. ඥාති බලේ තියෙනවා. මේක විදිහේ බල සම්පන්නකම් එක එකනාට තියෙනවා. ඒ තියෙන අවස්ථාවලදී තමන් ඉවසීමේදී සමහර අවස්ථාවලදී තමන් ඉවසන්නේ නැහැ. ඉවසන්නේ නැත්නම් මොකද? අනුන්ඩ යටත් වෙන්න මම කැමති නැහැ. ඇයි මට සල්ලි තියෙනවා. මට බලේ තියෙනවා. මට දරුවෝ ඉන්නවා. මට ඥාතීන් ඉන්නවා. මට පිරිවර ඉන්නවා. නොඑක් දේවල් කරලා අර ඉවසීමේ ස්වභාවය නැති ආත්මයකට පත් කරනවා. ගුණධර්ම වලින් පිරිච්ච ඥානවන්ත සත්පුරුෂයෝ මොනතරම් බලයක් ආවත් එවැනි දෙයකට ඉවසන්නේ ඥාන සම්ප්‍රයුක්තව. ඒක අපට හොඳට ආදර්ශයක් තමයි. ඉවසීමෙන් අගතැම්පත් බවට පත් උනේ මුළු තුන් ලෝකේටම ශ්‍රේෂ්ඨත්වයේ දරණ සරුවත්න රාජෝත්තමයන් වහන්සේ. භාග්‍යවතුන් වහන්සේට පුළුවන් ඕනම කෙනෙකුගේ බලයක් බිඳින්න. නමුත් තමන් වහන්සේගේ බලය පෙන්වාද? පෙන්වෙ නෑනේ. හපං හපංකම් පෙන්වෙ නෑනේ. කිසි දෙයක් කළේ නෑ. නැත්තන් සරුවත්න රාජෝත්තමයන් වහන්සේ දස බල ඥාන 10ක් තියෙනවා. දස කාය බල 10ක් තියෙනවා. ඕනම කෙනෙකුට ඕන බලයකින් භාග්‍යවතුන් වහන්සේට ඕන දෙයක් කරන්න පුළුවන්. ශක්තියක් තියෙන. ඒ ශක්තියක් තියෙන සරුවත්යන් වහන්සේට මොනතරම් දෝෂාරෝපණය කළාද? මොනතරම් මිනිස්යන් නිග්‍රහ කළාද? අන්‍ය ආගින්ප නිකණ්ඨ නාතමුත්ත ආදී ඒ ශාස්ත්‍රුන් වරු වශයෙන් හිටපු ඒ සෑම දිනෙකම භාග්‍යවතුන් වහන්සේට දෝෂාරෝපණය කළා. නිග්‍රහ කළා. බැන වැදුනා. මූණට ඇවිල්ලා බැනුවා. දැන්නා. නමුත් භාග්‍යවතුන් වහන්සේ කවදාවත් වචනකින්වත් ඒ අයට නිග්‍රහමක් කළේ නැහැ. නින්ද අපහස කළේ නැහැ. ඒ හැම දෙයක්ම භාග්‍යවතුන් වහන්සේ නුවණින් ඉවසුවා. ඉවසීමේදී දැන් සමහර අය ගොඩාක් දුරට හිතන්නේ මේ බණින එක ඉවසන එක, ගහන එක ඉවසන එක, දෝෂාරෝපණය කරන එක ඉවසන එක විතරයි කියලා. ඒ වැරදි පැත්තෙන් යන ඉවසීම නෙවෙයි. මෙතන තියෙනවා ගුණධර්මයක් ආරක්ෂා කරන කෙනා හැම දෙයක්ම ඉවසන්න ඕනේ. හැම දෙයක්ම ඉවසුවේ නැත්තම් තමන්ගේ ගුණය පිරිහෙනවා. පිරිහෙන්නේ මොකද? ඒ අවස්ථාවලදී අපි ගුණධර්ම ආරක්ෂා කරනකොට අපේ ප්‍රත්‍යඥ හිතේ ස්වභාවය තමයි මොනවා හරි දෙයක් යම් අවස්ථාවකදී දිගට කරනකොට යම් කිසි බලයක් එනවා තමන්ට. මොන දේ කළත් යම් යම් දේවල් නිතර කරනකොට යම් කිසි බලයක් තමන්ට එනවා. ඔය බලේ පෙන්නනවා බලපුළුවන් කාරකමක් හැටියට අන්‍ය අයට. එහෙම සිදු කරනකොට මොකද කරන්නේ? අර ඉවසීම යම් යම් අවස්ථාවලදී ඉවසන්නේ නැති අවස්ථාවට පත් වෙනවා. අන්න එහෙම ඉවසන්නේ නැති අවස්ථාවට පත් වෙන්නේ මොකද? අපි ඒ සුදුසු තැනට සුදුසු ඉවසීම ගන්න ඥාන සම්ප්‍රයුක්තකමක් අපි ළඟ නැහැ. එහෙම නැති වුණොත් අවස්ථාන රූපව අපට ඉවසන්න බැරි අවස්ථා එනවා. දැන් සමහර වෙලාවට ඉවසීම කියන එක දිගටම ඉවසින අයත් ඉන්නවා. අතරතුර ඉවසන අයත් ඉන්නවා. අතරතුර ඉවසන්න බැරි අයත් ඉන්නවා. අන්න ඒ වාගේ අර අසුර දේවයන් අසුරේන්ද්‍රයා දෝෂාරෝපණය කරනකොට මේ සක්දේව රජතුමා කිසිම දෝෂාරෝපණයක් කළේ නැහැ. ඇයි කළේ නැත්තේ? සක්දේව රජතුමා කියන්නේ මගපල නිවන් සුව අවබෝධ කරගත්ත කෙනෙක් නේ. ආර්ය ශ්‍රාවකෙක් නේ. ආර්ය ශ්‍රාවකෙක් නොසල්වෙන සිතකින් හැම අවස්ථාවකදීම ඒ කටයුතු සිහිනුවණින් සිදු කරනවා. ඒ සිහිනුවණින් සිදු කරනකොට හැම දෙයක්ම ඥාන සම්ප්‍රයුක්තමයි කරන්නේ. ඥාන සම්ප්‍රයුක්ත කරනවා කියලා කියන්නේ ඒ කුසල අකුසල විපාකයන්ගේ විපාකයන් පිළිගැනීමේ නුවණ. ඒ නුවණ අපි ළඟ තියෙන්න ඕන. කර්මඵල විශ්වාස කිරීමේ නුවණ. දැන් අපි උදාහරණයක් වශයෙන් සතුන් මරන්න ගියාම, සතෙක් මරන්න යෙදුනහම අපි ඒ සතා සමහර වෙලාවට මරනවා. සමහර වෙලාවට මරන්නේ නැහැ. ඒ වගේම සමහර කෙනෙක් මරනවා, සමහර කෙනෙක් මරන්නේ නැහැ. ඇයි ඒ සතා සමහර කෙනෙක් මරන්නේ, සමහර කෙනෙක් නොමරන්නේ ඇයි? ඒකේ විපාක වාරයක් තියෙනවා. ඒ විපාක වාරයට බය නිසා තමයි මරන්නේ නැත්තේ. මේ සතා මැරුවොත් මට සසර මොනතරම් ආත්ම භාවවලදී මගේ ජීවිතය විනාශ වෙයිද කියන බයක් තියෙනවා. ඒ බය උපදවාගෙන ඒ සතාගෙන් මරණයකින් මිදෙන සොරකම් කිරීමත් ඒ වගේ. මම මේ දේ අහවලාගේ හොරකම් කරොත් සසරදී මයිදේ කොච්චර හොරකම් කරයිද කියලා විපාක වාරයේ පිළිගන්න කෙනා හිතනවා. ඒ වගේම සිද්ධ වෙනවා. අනුන්ගේ දෙයක් හොරකම් කරොත් තමන්ගේ දේ හොරකම් කරනවාමයි. ඇයි? විපාක වාරේ හේතුඵලනේ. අන්නේ විපාක වාරයේ සිහි කරලා තමයි සමහර අය ඒ පාප කර්ම වලින් මිදෙන්නේ. එතකොට ඒක ඉවසීමක්. අකුසල කර්මය සිදු නොකිරීමේ ඉවසීම. ඉවසීමක් නැති හින්දානේ විපාකයේ දැනගත්තත් සතා මරන්නේ නැති එක ඉවසන්න බැරි නිසා සතා මරනවා. ඒ මරනකොට විපාකයක් දන්නවා. ඒක ඉවසගන්න බෑ. ඒකයි කියන්නේ අකුසලයේ වගේම කුසලයක් අපි ඉවසන්න පුරුදු වෙන්න ඕනේ. අකුසලයේ සිදු කරනවා වගේම ඉවසීම කුසල ධර්ම වලදීත් ඉවසන්න පුරුදු වෙන්න ඕනේ. ඒ ඉවසන්න පුරුදු වෙන්නේ කවුද? නාන සම්ප්‍රයුක්ත ගුණය වඩන කෙනා. ඒ ගුණය සිහි කරන අපි හැම දෙයක්ම ඉවසන. දැන් හැමදාම අපි සිල් සමාදන් වෙනවා, දම් පින්කම් කරනවා, බණ භාවනා කරනවා, ශාසනයේ මුල් කරගෙන හොඳට පින්දහම් කරනවා. එතකොට මේ පින්දහම් කරනකොට තමන්ට හිතෙනවා මේ වාගේ නරක අදහස් අපේ හිතවලට එනකොට, නරක වචන එනකොට, නරක සිතිවිලි එනකොට අපට හිතෙනවා මම මෙච්චර කාලයක් සිල් සමාදන් වුණා, දැන් මෙච්චර කාලයක් දම් පින්කම් කළානි, දැන් මේ විදිහට මගේ හිත හදන්න මම භාවනා කළා. නමුත් මේ වාගේ නපුරු අදහසකින් අපි ක්‍රියා කරනකොට මොනතරම් නිග්‍රහාවක්, මොනතරම් විපාකයක් අපට එනවද? මෙලොව වශයෙන් මේ වාගේ ගුණධර්ම පුරුණ කට්ටිය සමහර වෙලාවට කතා කරන්න දන්නෙත් නැහැ. ආදි වශයෙන් දෝෂාරෝපණේ එනවා. අන්නේ දෝෂාරෝපණයන් එන වෙලාවේ ඒවා අපි ඔක්කොම ඉවසා දරන්න ඕන. නුවණින් ඥාන සම්ප්‍රයුක්තව. ඒ ඥාන සම්ප්‍රයුක්තව ඉවසන්න පුළුවන් නම් ඒ ශක්තිය අපිට තියෙනවා. සක්දේව රජතුමාට විතරක් නෙමෙයි. අපටත් ඒක තියෙනවා. එදිනදා ජීවිතයේදී මේ ශක්තිය අපි පුරුදු කරන්න ඕන. ඒ පුරුදු කරන්නේ කියන්නේ දැන් සමහර වෙලාවට එකවරක් කෙනෙක් බනිනවා. බනිනකොට ඉවසනවා. තවත් වරක් බයින. ඒ වෙලාව ඉවසනවා. තමන්ගේ බලය පෙන්නන්න යනවනේ. සමහරලා දෙතුන් වතාවක් බයිනකොට තවත් බලය පෙන්නන්න යනවනේ. ඉතින් ඒ විදියට බන්න බයින බයින වාරයක් ගානේ අපේ බලය පෙන්නන්න ගියොත් ඉවසීමක් නැතුව කාටද? ඒකෙන් අප්‍රයෝජනීය වෙන්නේ තමන්ටමයි. ඒ නිසා කවුරු බැන්නත්, කවුරු දෝෂ ආරෝපණය කළත් අපි ඥාන සම්ප්‍රයුක්ත ඉවසන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට එහෙම පියසා ඉවසීම ශ්‍රේෂ්ඨ ඉවසීමක් හැටියට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. අඥානවන්තයා ඉවසන ස්වභාවයක් තියෙනවා. මේ අඥානවන්තයා ඉවසන්නේ මොකක් නිසාද? වැඩි වශයෙන් ඉවසන්නේ බැරිකම නිසා. දුබලය ඉවසන්නේ බැරිකම නිසා. ඒ තමන්ට කාය ශක්තියක් නැහැ. කිසි වෙන කිසි බලයක් නැහැ. බලයක් නැති නිසා අර කවුරු මොනවා කිව්වත් සද්ද නැතුව ඉන්නේ. ඒ බලයක් පෙන්වන්න දෙයක් නැහැ. ඒ දේවයක් නැති නිසා අඥානවන්තයා හැම වෙලෙම ඒ බැරිකම නිසා ඉවසනවා. ඒ බැරිකම නිසා ඉවසීමට වඩා බලේ තියෙන කෙනෙක් ඉවසීම ඉතාම ශ්‍රේෂ්ඨයි. ඒකයි භාග්‍යවතුන් වහන්සේගේ ඉගැන්වීම. ඇයි ඒ බලේ තියෙන කෙනත් ඉවසන එක ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නේ? බලේ නැති කෙනා ඉවසන එක මේ එච්චර බලයක් නැති බව භාග්‍යවතුන් වහන්සේ පෙන්වුවේ ශාසනික ගුණය නිසා. ශාසනික ගුණවලම පුරණ කෙනෙකුට ඒ ශක්තිය තියෙනවා. දැන් භාග්‍යවතුන් වහන්සේට දෝෂාරෝපණය කරමින් ඔය දේවදත්ත ස්වාමීන් වහන්සේ මනතරන් දෝෂාරෝපණය කරමින් දුනු ආයන් යදුවා, නාලාගිරිය තායිදුවා, මනතරන් දුෂ්ටකම් සිදු කළාද? නමුත් වචන මාත්‍රයකින්වත් භාග්‍යවතුන් වහන්සේ අහිතක් හිතුවේ නැන්නේ. අහිතක් හිතන්නේ නැතුව ඒ සියලුම කටයුතු සිදු කරා. ඒ වගේම පාරමී ශක්තියෙන් මුදුන්පත් කරන කාලය තුළ බෝසත් ජීවිතයේදී අන්‍යයන්ට පිහිටවීම පිණිස, ඒ වගේම තමන්ගේ ඥාති හිත මිත්‍රාදීන් වෙනුවෙන් තමන් ඉවසීම ඉතාමත්ම ශ්‍රේෂ්ඨයි. ඉතින් අර ඒ ගුණධර්ම පුරා ගැනීමේ ශ්‍රේෂ්ඨත්වයේ නිසා ගුණධර්ම පුරණ හිතට ඕනම ශක්තියක් තියෙන ඕනම දෙයක් ඉවසාගෙන ඉන්න. දැන් තේමිය කුමාරයා කාලේ අවුරුදු 16ක් කොරෙක් වගේ හිටියන්නේ. මොකද්ද බලය? මන බලයක්ද? අර සියල්ල ඉවසා දරාගෙන අවුරුදු 16ක් කාලය ගත කළේ. එතකොට ඒ අවුරුදු 16 කාලය ගත කළේ මොකටද? රාජසප අත්තරින්ද. සියලු සම්පත්තිය අත්තරින්ද. අත්තරින්ද ඉවසීම පුරුදු කරා. ඒ ඉවසීම පුරුදු කරලා සද්ද මේ ඉවසීම පුරුදු කරගෙන හිටියා. ඉඳලා අවුරුදු 16කට පස්සේ අර සතාචාරියත් එක්ක අර වගුටු කරගෙන හිටපු අත්පා දිගෑරලා සටන් කරන්න ඕනෑ කියන අදහසින් එක ගිය කරත්තෙම උස්සලා පැත්තකින් තිබ්බනේ. ඇයි? මට කාය ශක්තිය බලන්න තිබුණාද? සතාචාරියට ගැහුවද? බැන්නද? මොකුත් නැන්නේ. කරේ නැතුව සතාචාරියට කරුණාවෙන් මෛත්‍රියෙන් ඉවසීමෙන් කියා සිටියා, මේ සියල්ල මම කරේ සියලු රජසැප අත්තරින්ද. අත්හැරලා මගේ යහපත් ප්‍රාර්ථනා මුදුන්පත් කරගෙන පාරමී ගුණ පුරන්ඩ මම වනගත වෙනවා කියන අදහස සතාචාරියට මතක් කළා. පිය මහරජුරවන්න මතක් කරන්න. ඒ ඉවසීමේ ගුණය නිසා මොකද වුණේ? මුළු රාජ්‍යයම අත්හැරලා යන වෙලාවේ සියලු දෙනා බෝසතුන් වහන්සේ පිටපස්සෙන් ගිහිල්ලා ඒ ගුණය සම්පූර්ණ කරගන්න ඉවසවන එකක්. ඉතින් අන්නේ ඉවසීමේ ගුණය කියන එක ගුණධර්මයක් එක්ක යනවා නම් තමයි අපිට ඉතාමත්ම වැදගත් වෙන්නේ. ඒ නිසා ඒ ගුණධර්ම ආරක්ෂා කරනකොට එක එක මට්ටම් වල හැටියට ඉවසන්න පුරුදු වෙන්න ඕනේ. දැන් අපි තථාගතයන් වහන්සේ වශයෙන් ඉවසීම ශ්‍රේෂ්ඨයි. තුන් ලෝකයේ හැම දෙයක්ම ඉවසන්න භාග්‍යවතුන් වහන්සේට පුළුවන් ශක්තිය තියෙනවා. ඒ වගේම ශ්‍රාවක වූ ශ්‍රාවකයන් වහන්සේලාටත් මොනතරම් දෝෂාරෝපණය කළාද සමහර අයට. ඒ සියලුම දේ ඒ ශ්‍රාවකයන් වහන්සේලාන් ඉවසුවා. එතකොට ඒ ගුණධර්ම ආරක්ෂා කරන ආකාරයට තමයි අපේ ඉවසීම බලවත් වෙන්නේ. එතකොට අපි සිල් සමාදන් වෙලා භාවනා කරලා දම් පිංකම් කරලා සීල ආදී ගුණධර්ම පුරනකොට ඒ හැම දෙයක්ම ඉවසන්න අපි පුරුදු වෙනවා. ඒ අය ඉවසන ක්‍රමයට ඊළඟට ඒ වාගේ ගුණධර්මයක් නැති ලෞකික ජීවිත ගත කරන අය අතර ඉවසීම නැති නිසා මොනතරම් කෙවල් වල අමනාපකම් සිදු වෙනවද? මවපියන් අතර, දරුවන් අතර, අඹ සමියන් අතර, සහෝදර සහෝදරියන් අතර, නෑදෑ හිතමිතුරන් අතර, අසල්වාසීන් අතර, ප්‍රදේශවාසීන් අතර, ගම්වාසීන්, නගරවාසීන්, රටවාසීන් අතර මොනතරම් කලකෝලාර සිදු වෙනවද? අර ඉවසීම නැති නිසා. අන්නේ ඉවසීමෙන් කටයුතු ඉදාමත්ම නිසියාකාරව සම්පූර්ණ කර ගැනීමට අපට පිහිට වෙන්නේ උපකාර වෙන්නේ තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්මයේ කියන එක ඒ සූත්‍ර දේශනාවේ අවසානයේ සඳහන් වෙනවා භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරන්නේ. ඒ සත්‍ය රජතුමා මේ විදිහට ඉවසන්න පුරුදු වුණේ මේ තථාගතයන් වහන්සේ දේශනා කළ ස්වාක්කාතාදී ධර්මයේහි නිසියාකාරව පිහිටලා කටයුතු කරපු නිසා මඟඵල නිවන් සුව අවබෝධ කරගන්න හේතු සම්පත් තියෙන නිසා ඒ සියල්ල ඉවසා දරනවා කියන එක ඒ සූත්‍ර දේශනාවේ සඳහන් කරනවා. එතකොට මේ ඉවසීමේ ගුණය අපි හැම අවස්ථාවකදීම ඉවසන්න පුරුදු වෙනකොට ඒක කන්ති පාරමිතාවක් වෙනවා. කන්ති පාරමිතා වශයෙන් පාරමිතා ධර්මයන්ගෙන් එකක් වෙන්නේ ඒක නිවනට උපනිශ්‍රේ වෙන අරමුණක් නිසා. නිවනට මේ උපනිශ්‍රේ වෙන අරමුණෙන් ඉවසන අවස්ථාවකදී සෑම අවස්ථාවකදී අපි ඉවසන්න පුරුදු වෙන්න ඕන ස්වාක්කාත ගුණයෙන්, සම්දිට්ඨික ගුණයෙන්, අකාලික ගුණයෙන්, ඒහිපස්සික ගුණයෙන්, ඕපනායක ගුණයෙන්, පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහීති කියන මෙන්න මේ ගුණ හයක් ධර්මයේ සඳහන් වෙනවා. මෙන්න මේ ගුණ හය අපේ సంతානයට එකතු වෙනවා නම් ඒ එකතු වෙන වාරයක් ගානේ අපට සෑම දෙයක්ම ඉවසා දරන්න පුළුවන් ශක්තියක් ලැබෙන. එතකොට අපි ධර්මයෙන් ආරක්ෂා වෙනවා කියන්නේ ඒකයි. දැන් අපි ජීවත් වෙනකොට ඒ ජීවත් වෙන ජීවිතේට ස්වකාත ගුණයෙන් පිහිටක් ලබන්නේ කොහොමද? ඒ ගුණය තමන් ළඟ තියෙනවද කියලා අපි නුවණින් දකින්න ඕන. දැන් ස්වකාත ගුණය කියලා කියන්නේ මුල, මැද, අග යහපත් බැවින් ස්වකාත නම් වේ. එතකොට මේ මොකද්ද මේ මුල, මොකද්ද මේ මැද, මොකද්ද මේ අග? තමන් කරන ක්‍රියා. තමන් යම්කිසි ක්‍රියාවක් කරනවා නම් ඒක මුලින් යහපත් වෙන්න ඕන. කරගෙන යනකොට මැදින් යහපත් වෙන්න ඕන. කරගෙන යනකොට අවසානයේ යහපත් වෙන්න ඕන. ඒ යහපත් වෙනවා නම් තමන් ළඟ තියෙන්නේ මොකද්ද? ස්වකාත ගුණේ. එතකොට මේ ස්වකාත ගුණයෙන් ආරම්භ කරන මේ ක්‍රියාව ඒ වැඩක් අවසාන වෙන තෙක්ම අපි යහපත් ආකාරයෙන් සිදු කරගන්න ඉවසීම තියෙන්න ඕන. දැන් අපි ආරම්භ කරනවා මොනවා හරි දෙයක් කරගෙන යනකොට මැදදී ඒක කරන්න බැරි වෙන. ඉවසන්න බැරි වෙලා මොකක් හරි වෙලා කඩාකප්පල් වෙන. ඒ වගේ මුලදිත් ආරම්භ කරනවා කරගෙනත් යනවා අවසානයේ අයහපත් වෙන. එහෙම වුණත් අර ඉවසන්න අර දිගටම ගුණධර්මයක් එක්ක ඉවසා ගැනීමේ ස්වභාවය නැති වෙන. ඒ නිසා හැම ක්‍රියාවකදීම භාග්‍යවතුන් වහන්සේ පහදා වදාළේ සිතිවිල්ලක් හිතනකොට මුලින් යහපත් හැටියට හිතන්න. ඒ වගේම මේ යහපත් හැටියට සිතිවිල්ල දිගට ගෙනියන්න අවසානය දක්වාම එතකොට සිතට ලොකු සහනයක් ලැබෙනවා. වචනයත් එහෙමයි. මුලින් ආරම්භ කරන වචනය යහපත් හැටියට කතා කරනවා. ඒ වචනේ දිගටම කතාව අවසාන වෙන තුරු යහපත් හැටියට කතා කරනවා. අවසානයේත් යහපත් වෙනවා. එතකොට ලොකු ශක්තියක් හිතට. ක්‍රියාවක් කරනකොට සෑම ක්‍රියාවකදීම මුල යහපත් වෙන්න ඕන. කරනකොට මැද යහපත් වෙන්න ඕන. අවසානයේදී අවසානයේ යහපත් වෙන්න ඕන. එතකොට මුල, මැද, අග කියන අවස්ථා තුනම යහපත්. දැන් අපි උදෑසන නැගිටිනවා යහපත් හැටියට. මුළු දවසම ජීවත් වෙනවා යහපත් හැටියට. යහපත් හැටියට නිදාගන්න. මොනතරම් සහනයක්ද? මොනතරම් පිහිටක්ද? කාගේ පිහිටක්ද? සර්වඥයන් වහන්සේගේ පිහිට. ධර්මයේ පිහිට. ඒ කරන උදේ ඉඳන් රැ වෙනකන් සිදු කරන සෑම සිතිවිල්ලක්, සෑම වචනයක්, සෑම ක්‍රියාවක්ම යහපතට හරවාගෙන ආරම්භ කරනවා, යහපතට හරවාගෙන ක්‍රියා කරනවා, යහපතට හරවාගෙන අවසන් කරනවා. ඒ අවසන් කරනකොට පුදුමාකාර සහනයකින් අපි ජීවිතය පවත්වනවා. ඒ සරුවත්යන් වහන්සේගේ උතුම් සක්කාත ගුණේ ශක්තිය. ඉතින් ඒක පෙන්නුම් කරන්නේ මුල හැටියට දේශනා කළේ සීලය, මැද හැටියට දේශනා කළේ සමාධිය, අවසාන හැටියට දේශනා කළේ ප්‍රඥා. සීල, සමාධි, ප්‍රඥා. එතකොට සීල, සමාධි, ප්‍රඥාවෙන් සෑම මොහොතක්ම අපි කාලය ගත කරනවා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගේ වැඩෙනවා. නිවනට මාර්ගයක් වෙනවා. අපේ ජීවිතය යහපත් බවට පත් වෙනවා. ඉතින් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගේ ලෞකික වශයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි, ලෝකෝත්තර වශයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ලෞකික ජීවිතය සාර්ථක බවට පත් වෙන්නේ ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්. ඒ වගේම ලෝකෝත්තර මාර්ගයට බහින්නේ සීලයෙන්. පංචසිල්ලෝ, අටසිල්ලෝ, දසසිල්ලෝ තමන් කැමති සීලයක් ආරක්ෂා කරගෙන සීලාදී ප්‍රතිපත්ති ගුණ ධර්මයක යෙදී වාසය කරන. එතකොට අපි හැම වෙලෙම රැකෙන්නේ, ජීවත් වෙන්නේ සීලාදී ප්‍රතිපත්ති ගුණ ධර්මයක. එතකොට අපේ ජීවිතයේ මොකද වෙන්නේ? නිවරදි ජීවිතයක් බවට පත් වෙනවා. සීලෙන් කරන්නේ මොකද්ද? නිවරදි භාවය තහවුරු කර දෙන. වැරදි නැති ජීවිතයක් ගතකරන අපට උපකාර වෙනවා. ඊළඟට සමාධියෙන් කරන්නේ මොකද්ද? සිත නිරවුල් කිරීම. සිත නිරවුල් කරනවා කියන්නේ එක අරමුණකින් වැඩ කරන්න පුරුදු වෙන එක. දැන් අපි මොනවා හරි වැඩක් කරන්න යනකොට අරමුණු රාශියක් එනකොට අපි මොකද්ද ඉවසන්නේ? එක අරමුණකින් ඉවසගෙන කරන්න පුළුවන්ද? බෑනේ. ඒ වැඩේ කරන ක්‍රියාවෙහි සිහිය යොදාගෙන නුවණින් කරන වැඩේ කෙරෙහි අවධානය යොමු කරගෙන නිරවුල් බවට පත් කරගෙන ඒ ක්‍රියාව කරනවා නම් අපට බකූ සහනයකින් කරන්න පුළුවන්. නිරවුල් ක්‍රියාව කියන්නේ කරන වැඩේට හිත යොදාගෙන කිරීම. ඒක භාවනා මනසිකාරය. සිත සමාධිය ඇති වෙන්න හේතුවක්. ඉවසන්න බොහෝම හොඳට පුළුවන්. ඇයි? කරන වැඩේට හොඳට සිහිය යොදාගෙන කරන නිසා. ඊළඟට ඒ ක්‍රියාව හොඳට සිදු කරලා ක්‍රියාවෙහි හිත යොදාගෙන මනසිකාර කරනවා. එහෙම නැත්නම් හොඳට බුදුගුණ සිහි කරගෙන වැඩ කරනවා, මෛත්‍රී කරකර වැඩ කරනවා, මරණ සතිය සිහි කරගෙන වැඩ කරනවා, කායගත සතිය සිහි කරගෙන වැඩ කරනවා. ඒ වැඩ කරන වාරයක් ගානේ වැඩවලට බාධාවක් නැහැ. ඒවා සිහි කරගෙන සතර කමඨහන් සිහි කරගෙන මනසිකාරයෙන් ක්‍රියා කරනවා. ඒ ක්‍රියා කරන වාරයක් ගානේ අපට සිහිනුවන පවතිනවා. සිහියෙන් කටයුතු කරන, සිහියෙන් ඉවසීමෙන් කටයුතු කරන්න පුළුවන්. අන්න ඒ වගේ ස්වක්කාත ගුණය කියන්නේ යම් කිසි දෙයක මුල යහපත, මැඬ යහපත, අග යහපත් ආකාරයෙන් පවත්වා ගන්න. ඒ පවත්වා ගන්නේ කවුද? ධර්මයට අනුව ජීවත් වෙන කෙනා. එතකොට ලොකු ඉවසීමකින් කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම සරුවත්යන් වහන්සේගේ සාන්දෘෂ්ටික ගුණය, සම්දිට්ඨික ගුණය. ඒ කියන්නේ මේ ජීවිතේදීම තමන්ගේම ස්වකීය సంతානය තුලින් ඵල විපාක ලබන්න පුළුවන් ගුණයක්, සාන්දෘෂ්ටික ගුණය. ඉතින් අන්නේ ගුණය තමන්ට ළඟ තියෙන්න ඕන. දැන් සාන්දෘෂ්ටික ඵල විපාක අපට ලැබෙනවනේ. මොනවද ඒ සාන්දෘෂ්ටික ඵල විපාක? ධර්මයෙන් ලැබෙන. දැන් අපි මොනවා හරි දෙයක් අසනීපයක් වෙලා, එහෙම නැත්නම් කරදරයක් වෙලා, මොකක් හරි දෙයක් වෙලා අපි පිහිටපතන්නේ කාගෙන්ද? කරදරයක් වෙනකොට බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රේ පිහිට. ඒ රත්නත්‍රේ පිහිට පතාගෙන අපි ඒ කරදරයෙන් මිදෙන්න පිළිදේශනාවක් කරගන්න. දේශනාව අවසන් වෙනකොට ඒ කරදරයෙන් අත මිදෙන. මොකක්ද ඒක? ධර්මයේ තියෙන සාන්දෘෂ්ටික විපාකයි. එදා විශාලා මහනුවරදී ඇතිවෙච්ච තුම්බිය සංසිඳවන්න භාග්‍යතුන් වහන්සේ දේශනාව කළා. දෙසුම් කෙළවරදී මොකද වුනේ? තුම්බිය දුරු වුණා. දුරු වුණේ මොකක් නිසාද? සාන්දෘෂ්ටික ඵල විපාක නිසා. ඒ වගේ ධර්මයෙන් පිහිට ලබනා නම් අන්න ඒ පිහිට ලබන සෑම අවස්ථාවකදීම ඒ ශක්තිය අපට තියෙනවා. අන්න ඒ වගේ අකාලික විපාකයක් ඒ වගේ. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙහි විපාකය කාලයක් නැහැ, අකාලිකයි. කරන වෙලාවේදීම විපාක ලැබෙන. ඒ වගේම හේයිපස්සික ගුණය. හේයිපස්සික ගුණය කියලා කියන්නේ විද්‍යමානව ඕනෑම කෙනෙකුට අභියෝගයෙන් මේ දේ කරන්න කියලා කියන්න පුළුවන් ශක්තිය. අපි සිල් රැකලා ආනිසංස ලබාගෙන අනික් අයට සිල් රකින්න කියලා කියන. කියන්න පුළුවන් නෑයි. තමන් රැකපු සීලයේ ආනිසංසය තමන්ට විශ්වාසයි, බය නැතුව විද්‍යමානව කියන්න පුළුවන් කෙනෙකුට සිල් ගන්න කියලා. අන්න ඒ පස්සේක ගුණේ. ඒ වගේ ගුණ අපි ළඟ තියෙනවා නම් අපිට ඉවසීම පුරුදු කරගන්න පුළුවන්. ඒ වගේම ඕපනායක ගුණය ඒ හැම වෙලෙම නිවන් අරමුණු කරගත්ත ක්‍රියාවකින් අපි වැඩ කටයුතු කරන්න ඕනේ. නිවන් අරමුණු කරගෙන. හැම කුසලයක්ම අපි කරන්නේ නිවන් අරමුණු කරගෙන. වෙන දෙයක් බලාපොරොත්තු නැහැ. ඒ වගේම පච්චත්තං වේතිතබ්බෝ විඤ්ඤෝ හීති කියන්නේ ඥානවන්ත සත්පුරුෂයන්ට හිතට ප්‍රත්‍යක්ෂ වෙන ධර්මයක්. අඥානවන්තයාගේ හිතට ප්‍රත්‍යක්ෂ වෙන ධර්මයක් නෙමෙයි. ඒ නිසා ඥානවන්ත සත්පුරුෂයාගේ సంతාණයට ප්‍රත්‍යක්ෂ වෙන ධර්මයක් තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. ඉතින් ඒ දේශනාවට අනුකූලව අපේ සිතට ප්‍රත්‍යක්ෂ වෙන ධර්මයේ තමයි සෑම ජීවිතයක්ම සාර්ථක කරගන්න ඇති වෙන ගුණය තමයි ඉවසීම. ඉවසීමෙන් කටයුතු කරනවා නම් ඕනම ජීවිතයක් සාර්ථකත්වයට පත් කරගන්න පුළුවන්. අන්න ඒ විදිහේ උතුම් ගුණයකින් සාසනික කටයුතු සිදු කරගන්න අපට වාසනා ශක්තිය උදා වෙනවා කියන එක භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තුලින් දේශනා කළා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ මේ සක්දෙව් රජතුමා අසුරේන්ද්‍රයාගේ දෝෂාරෝපණය ඉවසුවේ මොකක් නිසාද? සවාක්කාතාදී උතුම් ධර්මයේ තියෙන පිහිට නිසයි කියන එක භාග්‍යවතුන් වහන්සේ ඒ අවස්ථාවේ රැස සිටියා වූ ස්වාමින් වහන්සේලා අමතා දේශනා කොට වදාළා. ඒ නිසා අපේ ජීවිතයත් සාර්ථකත්වයට පත් කරගන්න නම් ධර්මයෙන් ඉවසීම ඇති කරගන්න. අඥානවන්තව ඉවසිනවට වැඩිය ගුණධර්මයක් එක්ක බලයක් ඇතුව ඉවසන එක ඉතාමත්ම ශ්‍රේෂ්ඨයි. ඒ කියන්නේ බලපුළුවන් කාරකම් වලට අපිට ඉවසන්න බෑ. එතකොට අපේ සිත කිලිටු වෙනවා. ගුණයත් එක්ක ඉවසනකොට පුදුමාකාර සහනයක් තියෙන. බලය තියෙනවා. ගහන්න තිබුලුවන්, බනින්න පුළුවන්. නමුත් කරන්නේ මෛත්‍රී සහගත සිතින් ඒ වැරද්ද නිවැරද්දට හරවලා ඒ ගුණයක පිහිටවලා සත්වයන්ගේ සිතට සහනයක් ලබා දෙන්න පුළුවන් නම් ඉතාමත්ම ශ්‍රේෂ්ඨයි කියන එක භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. එතකොට ඒ අසුරේන්ද්‍රයා බයින වෙලාවට සක්දේව රජතුමාත් බයින්න ගියා නම් එතන කෝලහලයක් නේ. නමුත් සක්දේව රජතුමා බොහොම ඥානවන්තයි. ඥානවන්ත නිසා සියලු දේ ඉවසගන්න දරුවා. අන්න ඒ වාගේ කලකෝලහලයක් වෙනකොට කෙනෙක් දෝෂාරෝපණය කරනකොට අපිත් දෝෂාරෝපණය කරනවා නම් එතන ඉවසීමක් නැහැ අවුලක්. ඒක දිගටම පවතින. එක සැරයක් කරා දෙසරයක් කරා ඉවසුවා ඇති කියලා තමයි සමහර වෙලාවට සීමාව කරගන්න. සීමාවක් නැතුව ඉවසන්න නැතුව අර කටයුතු සිදු කරන. අපට ඉවසන්න තියෙන්නේ එක දවසක් නෙවෙයි, එකවරක් නෙවෙයි, දෙවරක් නෙවෙයි, නිවන් දකින්න තුරු ඉවසන්න ඕන. ඒ නිසා නිවන් දකින්න තුරු ඉවසීමට සුදුසු උතුම් කුසල් අරමුණක් මුදුන්පත් කරගෙන සාසනික උතුම් ගුණ ධර්මයන් ආරක්ෂා කරගන්නට අපට මේ ධර්මයේ පිහිට වේවා, උපකාර වේවා කියන ආශිර්වාදයෙන් භාග්‍යතුන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළේ සවාක්කාතාදී උතුම් ධර්මයේ තුලින් අපට ඒ සහනය ලැබෙනවා කියන එක භික්ෂුන් වහන්සේලාට එදා දේශනා කොට වදාළා. නිසා ඒ ධර්මයට අනුව අපේ ජීවිතයත් ගුණ ධර්මයෙන් ආරක්ෂා කරගෙන ඉවසීමෙන් යුක්තව සාසනික කටයුතු සිදු කරලා පාරමී පුරාගෙන නිවන් අවබෝධ කරගන්න වාසනා ශක්තිය උදා වේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරමු. අද මේ උතුම් ධර්ම සූත්‍ර දේශනාවේ ධර්මය ශ්‍රවණය කිරීමේ චේතනාවෙන් මුල් ඒරියාවේ අංගොඩ සිටිපරකුම් මාවතේ අංක 497/5 දරන නිවසේ පදිංචි J.R. පෙරේරා සහ පේමවති අපවාරච්චි මහත්මිය සිය දෙමාපියන්ට පින් දීම උදෙසා අද දින මෙම ධර්ම දේශනාව පවත්වන්නේ. ඒ නිසා ඒ J.R. පෙරේරා මහත්මයා සහ මෙමති අපවාරච්චි මහත්මිය ඇතුළු මහත්මිය විසින් තමන්ගේ දයාවර දෙමාපිය දෙදෙනා ඇතුළු යම් තාක් ඥාති බන්ධුවර පිරිසක් පින් බලාපොරොත්තුෙන් වෙතොත් ඒ සියලු දෙනාට මේ උදාරතර පුණ්‍ය ශක්තිය පෙනී අනුමෝදන් වෙත්වා. සුගති සංඛ්‍යාට සඵලබා පාරමී පුරාගෙන සාන්ත නිවනින් සැනසෙත්වා කියලා අපි මෛත්‍රී සිතින් පින් අනුමෝදන් කරමු. දැනට රෝගී තත්ත්වයෙන් පසුවෙන J.R. පෙරේරා මැතිතුමාටත් එම මැතිණිය ඇතුළු හේමවති හපුවාරච්චි මහත්මිය ඇතුළු සම දෙනාට නිදුක් නිරෝගී භාවය, චිරජීවනය, දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත් මේ පින්කමේ අරමුණක් වෙනවා. ඒ නිසා ඒ නම් සඳහන් කරන පෙරේරා මැතිතුමාටත් එම මැතිනියටත් පේමවති අපවාරච්චි මහත්මිය ඇතුළු සියලු දෙනාට මේ උතුම් උදාරතර පුණ්‍ය ශක්තියෙන් කායික නිදුක් නිරෝගී භාවය ඇතිවේවා, මානසික නිදුක් නිරෝගී භාවය ඇතිවේවා, කායික මානසික සනසිල්ලේ සුවසේ පාරමී ධර්මයන් සම්පූර්ණ කරගෙන මෙවැනි උතුම් පින්කම් සිදු කරගෙන පාරමී පුරාගෙන නිවන් අවබෝධ කරගන්න වාසනා ශක්තිය උදා වේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරන අතර මේ වාගේ උතුම් කුසල් අරමුණෙන් ධර්මශ්‍රවණය කළ සියලු දෙනාටත් මේ අවස්ථාවට සහභාගී වෙන තමන්ගේ දූ දරු නැද හිත මිත්‍රාදී සකල ඥාතීන්ටත් හිතවතුන්ටත් එතෙන්ද අවස්ථාවට එක් වූ සියලු දෙනාටත් මේ උදාරතර පුණ්‍ය ශක්තිය තව තවත් උතුම් පාරමී ශක්තිය මුදුන්පත් කරගෙන පාරමී පුරාගෙන බලාපොරොත්තු වෙන අධිගම ඥානයකින් සාන්ත නිවන් සුව ලබන්ඩ සම දෙනාටම මේ උතුම් කුසල වාසනා ශක්තිය එකසේම හේතු වේවා, වාසනා වේවා කියලා නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්කන්තු සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්කන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්කන්තු ත්වං සදාති.
පුරාභයක් උතුම් වූ සද්ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට යෙදුණා. අප කෙරෙහි අනුකම්පාවෙන් දම්සභා මණ්ඩපයට වැඩම කොට අද ධර්මානුශාසනාව පැවැත් වූ පොල්ගස්සෝවිට විපස්සනා භාවනා මධ්‍යස්ථාන වාසී කම්මඨානාචාර්ය පූජ්‍යපාද දාස්වතේ සුමනශීල ස්වාමීන්ද්‍රයන් වහන්සේට අපගේ ගෞරවනීය කෘතවේදීත්වය අප පිරිනමා සිටිනවා. අද දවස සුවිශේෂී දිනයක් බව මා ඔබට මේ ධර්ම දේශනාව ආරම්භයේදී සිහිපත් කළා. පූජ්‍යපාද දාස්වතේ සුමනශීල ස්වාමීන්ද්‍රයන් වහන්සේ පැවිදි දිවියට එළඹ වසර 30ක් පිරීම නිමිත්තෙන් උන්වහන්සේට නිදුක් නිරෝගී භව අපි ප්‍රාර්ථනා කරමු. මේ මොහොතේදී බෞද්ධ මාධ්‍යාලය වෙනුවෙන් බෞද්ධ වාදජාලය නියෝජනය කරමින් බෞද්ධ ගුවන්විදුලි අධ්‍යක්ෂතුමන් කේ මාරිසිරි ගුරුපියාණන් මේ මොහොතේදී ගෞරවනීය දේශකයන් වහන්සේ උදෙසා බුදු පිළිම වහන්සේ නමක් පූජා කරන මොහොත ඔබ මේ දකින්නේ. එදින් අපි ප්‍රාර්ථනා කරනවා බෞද්ධ මාධ්‍යාලය වෙනුවෙන් ස්වාමීන් වහන්සේට මේ සිදු කරන්නා වූ ශාසනික මෙහෙවර තවත් චිරාත් කාලයක් සිදු කරන්නට ශක්තිය ධෛර්ය නිදුක් නිරෝගී භව ලැබේවායි කියලා මේ සසුන මේ කෙත අස්වද්දන්නට ස්වාමීන් වහන්සේ සිදු කළ ශාසනික මෙහෙවරත් අපි අගය කළ යුතුයි. ඒ වගේම අද මේ ධර්ම දේශනාව සඳහා තමන්ගේ සදැහැති දායකත්වය ලබා දුන්නේ මුල්ලේරියාව අංගොඩ සිරි පෙරකුම් මාවතේ අංක 497/5 ධර්ණ නිවසෙහි පදිංචි JR පෙරේරා සහ පේමවති හපු ආරච්චි මහත්මිය විසින් තමන්ගේ දෙමාපියන්ට පින් අනුමෝදන් කරවීම මූලික අපේක්ෂාව බවට පත් කරගනිමින් දැන් ඒ අය ගෞරවනීය දේශකයන් වහන්සේ උදෙසා පරිෂ්කාර පූජා කරන මොහොත. ඉතින් නිබද ලෞතුරු ශ්‍රී සද්ධර්මය ලෝපුරා විසුරුවා හරින ලංකාවේ එකම සහ ප්‍රථම බෞද්ධ රූපවාහිනී නාලිකාවත් එවැගේම බෞද්ධ ගුවන්විදුලි නාලිකාවත් සමගාමීවයි සෑම දිනයකම සූත්‍ර ධර්ම දේශනා විසුරුවා හරින්නේ. ඊට අමතරව තවත් ධර්ම දේශනාවන් රසක් ඔබට නිරන්තරයෙන්ම බෞද්ධ මාධ්‍යාලයෙන් ශ්‍රවණය කරන අවස්ථාව තිබෙනවා. එවැගේම මේ වැඩසටහන් වලට දායකත්වයේ ලබා ගැනීම තුළින් ඔබට පුළුවන් ඔබ මේ දහම් දැනුම ලබා ගන්නවා වගේම තවත් සුවහසක් ශ්‍රාවකයන්ට ප්‍රේක්ෂකයන්ට මේ දහම් අවබෝධය ලබා දෙන්නට ඔබට අවස්ථාව තිබෙනවා. ඒ සඳහා දායකත්වයේ ලබා දෙන්න අවස්ථාව තිබෙනවා. ඉතින් එහෙමනම් හෙට උදෑසන බෝසත් සිරිතෙන් ඔබව මුණ ගැහෙන අපේක්ෂාවෙන් අපි අද සූත්‍ර ධර්ම දේශනාව නිමවටපත් කරන්නටයි මේ සූදානම් වෙන්නේ. ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණ ප්‍රාර්ථනා කරමින්